గారు అధ్యాపనమత్తుమా అక్లిరాజ్ ఎత్తుమా
గారు నియోజ్య కథానాయకతుమని మమ ఒబ్బతుమాట స్తుతివంతైన ఒబ్బతుమా మట వెలావ లబాదీం పిలిబందవ ఏవగేమ మమ ప్రథమేన్మ కమతి మగే కథావ ఆరంభకరన్ ఇస్సల్లా అత్తవశేమ మొకద అవసానేట యనట వడా అవసాన కథావ నిసా ప్రథమేన్ కరన్న ఓనే మేమ అపే అధ్యాపన అమాత్యాంశయట విశేషేమ మే కటయుతు కరగన యామట మే వసర తుల అపిట నాయకత్వే దున్న అతిగరు జనాధిపతిమా విశేషేమ మగ పెన్నపు గరు అగ్రామాత్యతుమా ఎతుమా అపిట విశాల సహయోగ్యక్ లబా దున్న ఎతుమాగే ఏ అధ్యక్షీం తుల ఎతుమా అధ్యాపన అమాత్యరేక్ వశేన్ ఎతుమాటత్ ఏవగేమ ముదల్ అమతుమాటత్ ఏవగేమ అపే అమాత్యాంశే లేఖంతుమా ఏవగేమ అపే రాజ్య లేఖంతుమా ఏవగేమ అపే అతిరేక లేఖంవరు కొమసారిస్వరు సహ అపే అమాత్యాంశే అర్థ తీయన ఏవగేమ అపే రాజ్య అమాత్యతుమా సమావేన్ అపే రాజ్య అమాత్యతుమా ఏవగేమ అపే కొమసారిస్తుమా లంగమిన్ హింద పే ఉన్న కొమసారిస్తుమల్ల అధ్యక్షక జనరాల్తుమల్ల అతులు సియలుమ దెనాట అపే అమాత్యాంశే అర్థ తీయన ప్రధాన నిర్ధారీన్ ఏవగేమ ఆయతన ప్రధానిట మగే స్తుతి పుదకరండోనే అపి మే వసరతుల కెపవేళ మహాన్స్వేళ విశాల వెడ కొరసాక్ కరాన్న పులువా ఉన్నా ඇත්තටම අපිට ආඩම්බරයි අපේ නිලධාරීන්ගානේ ඒ වගේම අපි මේ වර්ෂය තුල කරපු වෙනස මං හිතන්නේ අද මොනවා කවුරු විවේචනය කරත් මේ මෙතන සභාගර්භයේ කියන්න ඕනේ නැහැ පාරට බහැලා ගියාම පාසල් 10350 50කට වැඩිය තියෙනවා අපි කරපු ව්‍යාපෘති ඒ වගේම දීපු දේවල් ඒ වගේම අපි අමාත්‍යාංශයක් වශයෙන් දැනෙන දෙයක් මේ රට රජයක් වශයෙන් අපිට කරන්න පුළුවන්කම ලැබුණා ඒ නිසා මං ඒ සම්බන්ධයෙන් මේට අවස්ථාව කරගන්න සියලුම දෙනාට ස්තුතිවන්ත වෙන්නේ. ඒ වගේම මම දැක්කා අපේ හිටපු මුදල් ඇමතුමා හිටපු අධ්‍යාපන ඇමතුමත් ප්‍රකාශ කරා අපේ මුදල් ලබා දීම පිළිබඳව ඒ වගේ වේදන් කිරීම පිළිබඳව ඒ සම්පූර්ණ අසත්‍යයක්. ඒ වගේම අපි තම කියන්න ඕනේ මේ අවස්ථාවේ අත් වශයෙන්ම අපිට 2017 ප්‍රතිපාදන මං පුනරාවර්තන ගැන කතා කරන්නේ ප්‍රාග්ධන වේදම් බිලියන 5.52.5ක් ලැබුණා. ඒ වගේම ඒ බිලියන 52.5න් අපි මේ වෙනකොට 130 ඉක්මවා තියෙනවා. අපි පිළිගන්නවා යම් මුදල් ගලායීමේ ප්‍රමාදයක් තිබුණා අර ගංවතුර වලට බොහෝ දේවල් වලට මුදල් අමාත්‍යාංශය රජ හිරවුන් නිසා. නමුත් ඊළඟ මේ අවසාන බිල්ස් ටික එන්නේ මේ මාසය අවසාන මාසයේදී. විශේෂයෙන්ම බිලියන 5ක් එන්න තියෙනවා ටැබ්ස් වලට. ඒක දැන් ඉවර වේගෙන එන්නේ හෙට අනිද්දා ඒක ඕඩ් කරපුවාම මේ බිලියන 5ත් වියදම් වෙනවා. තව බිලියන 5ක් කුලී පදනම් මත ගත්ත මේ ලැප්ටොප්ස් 150,000 බිලක් ගෙවන්න තියෙනවා. ඒකත් මේ වර්ෂ අවසාන වෙද්දී වියදම් වෙනවා. මේ ආදී වශයෙන් මේ ඉතා ඉක්මනින් මේ මාසෙකමාර ඇතුළත බිලියන ගාණක් වියදම් වෙනවා. එතකොට අපි උපරිම මේ මුදල් ප්‍රගතිය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. නමුත් මේක අපේ ප්‍රශ්නයක් නෙමෙයි. අපේ අමාත්‍යාංශික ආරක්ෂකමයි. ඒ වගේම ඒ මුදල් ආව නම් අපි ටක් ගාලා ඒ අවශ්‍ය පියවර අරගෙන තියෙනවා. ඒ නිසා මේක අපේ වියදම මේ වියදම් කරේ නැති ප්‍රශ්නයක් නෙමෙයි. ඒකත් මම කියන්න ඕනේ. ඒ වගේම මම කියන්න ඕනේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි මට දැන් ඇත්තටම මේ කියන මේ මේ මේවට උත්තර දෙනවා නම් මේ තව පැය 12ක් 24ක් මට නිකන් කියන්න පුළුවන්කම තියෙනවා. නමුත් මම ඒ කාලය ගන්නෑ. මං කෙටි කරගත්තා. මොකද මේ තියෙනව අපි ආයතනත් එක්ක ඉතා ඉක්මනින් කියන්න ඕන නිසා. ඒ නිසා මම පැහැදිලිව මගේ යුතුයකමක් තියෙනවා විශේෂ බාර ඇමතිර විදිහට අපේ රාජ්‍ය ඇමතුමත් මමත් අපි දෙන්නටම යුතුයකමක් තියෙනවා මේ සම්බන්ධයෙන් රටේ ජනතාව දැනුවත් කරන්න මොනවද අපි මේ කාලය තුල කරේ කියලා. ඒ නිසා අපි කෙටියෙන් මම කියන්න කැමති අපි 2000 පසුගිය කාලය තුල අත වශයෙන්ම අපි 2018 වෙද්දී විදුලි බලය මේ රටේ 100%ක් පාසල් වල අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ දැන්ටම කරමින් යනවා මේ සඳහා රුපියල් බිලියන 2000ක් වෙන් කරලා තියෙනවා. ටොයිලට්ස් වශයෙන් ගත්තොත් එහෙම 26,000ක් හදලා තියෙනවා. රුපියල් මිලියන 7,800ක් අපි ඒ සඳහා වියදම් කරලා තියෙනවා. 26,000. ඔය දැන් කතා කරන ගොඩක් අයට මම කියනවා ඒ කාලේ ඌ හැදුවා නම් අපිට මේ කාලය තුල මෙතරම් ප්‍රමාණයක් හදන්න වෙනවද? මේවා හදලා අවසන් කරලා තියෙන්නේ. ඒ වගේම බීමට සුදු පිරිසුදු ජලය 2018 ජුනි වෙනකොට 100% සම්පූර්ණ වෙනවා අපේ රටේ සියලුම පාසල් පද්ධති තුල. ඒ වගේම 2015 සාමාන්‍ය පෙළ විද්‍යාගාර සහිත පාසල් 2476යි තිබුණේ. 2017දී වැඩි කරා අපි 3106 දක්වා වැඩි කරන්න පුළුවන්කම ලැබුණා. ජංගම විද්‍යාගාර පහසුකම් පහසල් 3000කට අපිට දෙන්න පුළුවන්කම ලැබුණා. කෝටි ගාණක් වියදම් කරලා. තාක්ෂණික විද්‍යාපීඨ 2015 වෙන විට පාසල් 285න් පාසල් 2ක පමණයි සම්පූර්ණ වෙලා තිබුණේ. 285න්. 2017 වසරේ අපි 2000 ඒකෙන් 250ක් හැදුවා විතරක් නෙමෙයි ඉතිරි 35 ඉදිකිරීම් කටයුතු කරමින් යනවා. ඒ වගේම මම කියන්න ඕනේ පන්ති කාමර අවශ්‍යතා සම්පූර්ණ කිරීම යටතේ අපි පසුගිය කාලේ පුරා අපි පන්ති කාමර 5300ක් ඉදි කරලා තියෙනවා පසුගිය අවුරුදු දෙක තුල ගත්තොත්. 5300ක් ඉදි කරලා තියෙනවා. ආයෝජන රුපියල් මිලියන 10600යි. ඒ වගේම ළඟම පාසල හොඳම පාසල යටතේ තාක්ෂණ විද්‍යාගාර 254ක් සහ ඊටම තාක්ෂණ විද්‍යාගාර 254ක් සහ තාක්ෂණ සහ උපදේශන ගොඩනැගිලි 261ක් ඉදි කරමින් පවතිනවා. ඒ වගේම ආයෝජනය රුපියල් මිලියන 14500යි. ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන 764ක් ඉදි කරමින් පවතිනවා. ආයෝජනය රුපියල් මිලියන 8515යි. පාසල් ගොඩනැගිලි අලුත් වැඩියාව පාසල් 6000ක් අපි කරන්න පුළුවන්කම ලැබුණා. තවමත් ඒක කරලා ගොඩක් ඒවා අවසන් කරලා තියෙනවා. රුපියල් මිලියන 9770ක් මේ සඳහා වියදම් කරා. පාසල් දන්ත සල්ල ඒකක 20ක් අලුතෙන් ඉදි කරලා තියෙනවා. 99ක් අලුත් වැඩියා කරලා තියෙනවා අපි. ආයෝජන රුපියල් මිලියන 150යි. ක්‍රීඩා පාසල් 18ක් නවීකරණ කටයුතු නේවාසිකාගාර ක්‍රීඩා පිටි ආදිය අපි කරලා තියෙනවා. රුපියල් මිලියන 190ක් වියදම් කරලා. වතු පාසල් 39ක ගොඩනැගිලි ඉදිකිරීම හා 19ක ගොඩනැගිලි අලුත් වැඩියා කිරීම අපි කරලා තියෙනවා. ආයෝජන රුපියල් මිලියන 416යි. පොළොන්නරුව ත්‍රිභාෂා පාසල් ඉදිකිරීමට රුපියල් මිලියන 1000ක් අපි වෙන් කරලා අතිගරු ජනාධිපතිතුමාගේ දිස්ත්‍රික්කයේ ඒ අපි ඒක ආරම්භ කරලා තියෙනවා හදන්න. කුරුණෑගල හා වාරියපොල අපේ මේ නාවින් අමාත්‍යමත් ඉන්නවා. කුරුණෑගල හා වාරියපොල නව ජාතික පාසල් දෙකක් ඉදිකිරීමට රුපියල් මිලියන 2000ක් අපි වෙන් කරලා එක පාසලකට මුල්ගල් තියලා දැන් හැදෙමින් යනවා. ගුරු නිවාස 130ක් හා විදුවල්පති නිල නිවාස 182ක් ඉදිකිරීම ඉදි කරලා තියෙනවා. ඒකෙන් 66%ක් වැඩ අවසන් කරලා තියෙනවා. ආයෝජනය රුපියල් මිලියන 1785යි. ඒ වගේම වෙනිවැල් කොළ විශේෂ අධ්‍යාපන සම්පත් මධ්‍යස්ථාන ඉදිකිරීම ආයෝජන රුපියල් මිලියන 300යි. නව ගුරු පුහුණු මධ්‍යස්ථාන 39ක් ඉදිකිරීම. මම දැක්ක අර ද්‍රවිඩ සංවිධානයේ සමහර මන්ත්‍රීතුමාලා මේ ගැන කියනවා 39ක් ඉදි කරන්න පටන් අරගෙන දැන් 180ක් නිම කරලා තියෙනවා. ඉදි කරලා රුපියල් මිලියන 1170යි. කලාපීය තොරතුරු මධ්‍යස්ථාන 13ක් ඉදි කිරීම කරලා තියෙනවා. දැන් 185ක් වැඩ අවසන් කරලා තියෙනවා. ආයෝජනය රුපියල් මිලියන 326යි. ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සහ 19ක් සහ ගුරු විද්‍යාල 5ක් දේශන ශාලා නේවාසිකාගාර නව ඉදිකිරීම නවීකරණය කරලා තියෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 2750ක් වියදම් කරලා තියෙනවා. පිරිවෙන් 100ක වැසිකිලි ඉදිකිරීම 25ක කාර්යාල ගොඩනැගිලි ඉදි කරලා තියෙනවා. රුපියල් මිලියන 190යි. ප්‍රසිද්ධ රංගුම් පාලක මණ්ඩලයේ කාර්යාල ගොඩනැගිලි ඉදිකිරීම සිනමා ශාලාව නවීකරණය රුපියල් මිලියන 50යි. ඒක දැන් ආරම්භ කරලා තියෙනවා හදන්න. ජාතික පුස්තකාලය සම්පූර්ණ නවීකරණ කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 100ක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම මම කියන්න ඕනේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි 2017 වර්ෂයේ විදුහල්පතිවරුන් 106 දෙනෙකුද සඳහාද, ගුරු අධ්‍යාපනඥයන් 70 දෙනෙකු සඳහාද, කෙටි කාලීන විදේශීය පුහුණුව ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් 3 දෙනෙකු සඳහා දිගු කාලීන විදේශීය පුහුණුවද ලබා දීලා තියෙනවා. ඒ වගේම 2018 වර්ෂයේදී ගුරුවරුන් විදුහල්පතිවරුන් අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් ජාතික අධ්‍යාපන ආයතන විෂයමාලා සම්පාදකින් ගුරු උපදේශකවරුන් සම්පත්දායකින් පාසල් උපදේශකවරුන් යන අනිකුත් අනධ්‍යන සේවකයන් 83619ක් දෙනෙක් දේශීය වශයෙන් පුහුණු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා මේ වර්ෂයේ. අපි මේ වර්ෂයේ අධ්‍යාපනයේ ගුණාත්මක බව වර්ධනය කිරීම වෙනුවෙන් විශාල වේලාවක් කාලයක් වියදමක් දාන්න බලාපොරොත්තු වෙනවා. විදේශීය වශයෙන් ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ ගුරු අධ්‍යාපනඥ සේවයේ හා විදුහල්පති සේවයේ නිලධාරීන් 460 දෙනෙකු සඳහා කෙටි කාලීන විදේශ පුහුණුවද 10 දෙනෙකු සඳහා දීර්ඝ කාලීන විදේශ පුහුණුව ලබා දීමට අපි අපේක්ෂා කරනවා මේ සැරේ. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි විද්‍යාපීඨ දීමනාව රුපියල් 3000 සිට 5000කට වැඩි කරා දක්වා වැඩි කරලා තියෙනවා. 3000 සිට 5000 දක්වා. ඒ වගේම විද්‍යාපීඨ ශික්ෂණලාභීන්ගේ දීමනාව, ඒ වගේම විදුහල්පතිවරු දීමනාව. දැන් ඔබතුමත් දන්නවා, අපි ඔක්කොම දන්නවා, රටම දන්නවා, අපේ නවරජය ඔබතුමාලා අපි ඔක්කොම එකතු වෙලා හදපු නවරජය. නවරජය මගින් රාජ්‍ය සේවයේ හැම රාජ්‍ය සේවකයන්ටම දීමනාව රුපියල් 10000කින් වැඩි කරලා 115ක රාජ්‍ය සේවකයන්. ඊට අමතරව අපි විදුහල්පතිවරුන්ට තවත් දීමනාවක් දුන්නා. කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා 6500ක පළවෙනි ශ්‍රේණියේ විදුහල්පතිවරුන්ට. ඒක ශ්‍රේණිය අනුව වෙනස් වෙනවා. ඒතකොට 16500කින් විදුහල්පතිවරුන්ගේ දීමනාව වැඩි වෙලා තියෙනවා. ඒ මොකද අපිට ඕනේ ශක්තිමත් කරන්න. විදුහල්පතිවරුන් තමයි පාසල්ට නායකත්වය දෙන්නේ. ඒක ශක්තිමත් කරන්න. ඒ වගේම ගුරුමාරු අවුරුදු 25කින් ගුරුමාරු කරේ නැහැ ජාතික පාසල. අපි ආරම්භ කරලා තියෙනවා. අපි නවත්තලා නැහැ. අපි ආරම්භ කරලා තියෙනවා උසස් පෙළ. දැන් හෙට අනිද්දා වෙද්දී අපි තවත් ප්‍රාථමික ගුරුවරු ටික මාරු වීම කරනවා. ඒ වගේම ඊළඟ කාලය තුල මේ රටේ මං හිතන්නේ 15,000කට ආසන්න ප්‍රමාණයක් ගුරුවරුන් මාරු වෙනවා. මේක අපේ ප්‍රශ්නයක් නෙමෙයි. මේක කාලයක් තිස්සේ මේවට හරි විසඳුම් දුන්නේ නැහැ. මේවා හරිය නිසියාකාර වුන්නේ නැහැ. එක එක්කෙනාට ඕන විදියට ගුරු මාරු වීම කරේ. ඒ නිසා තමයි මේක කුණු වෙලා දැන් අද මේ මේ මෙතරම් තත්ත්වෙටපත් වෙලා තියෙන්නේ. නමුත් අපි ඒ තීරණය ගත්තා. අපි හරියට තීරණ අරන් ක්‍රියාත්මක කරා. මේ වගේ අඩුපාඩු තියෙන්න පුළුවන්. අපිට මේ ගලපද්දි ගුරුවරයා අනුව විෂය අනුව බොහෝ දේවල් ගලපන්න පුළුවන්. හැබැයි ගලපද්දි ප්‍රශ්න තියෙනවා. නමුත් අපි ඒ කටයුත්ත දැන් ආරම්භ කරලා කරමින් යනවා. අපේ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් දෙදෙනෙක්ගේ ඒ වගේම හිටපු මේ විභාග කොන්සර්සරයාගේ ජාතික පාසල් අධ්‍යක්ෂවරයාගේ ඒ බිරින්දෑවරු පවා ඒ ඔක්කොම ඇතුළත්ව අපි ඔක්කොම එකට තීරණ අරන් තිනවා. එතුමාලා කැමැත්ත මත එතුමාලා කිව්වා ඔක්කොම අපි මේ කරමු කියලා. එහෙමයි ඒ කාටවත් වෙනසක් නැහැ, පෞද්ගලිකත්වේ නැහැ. මේ හැමෝටම එක එක නීතිය අනුව තමයි මේක කටයුතු කරලා තියෙන්නේ. ඒ වගේම කියවීම වර්ධනය කර ගැනීම සඳහා මිලියන 700ක අපි පොත්පත් ඒ නිර්ණායක මත දැනුම වැඩි කර ගැනීම සඳහා බොහොම වැදගත් හොඳ පොත්පත් මිලදී අරගෙන දැන් තව සුමාන දෙකකින් අපි ඒ කෝටි 70ක පොත්පත් ටික මේ පාසල් පද්ධතිය බෙදෙනවා කියවීම සඳහා. ඒ සඳහා අපි දැන් තරඟ පවත්වනවා. පොත් 50ක් කියවපු කෙනෙකුට අපි දෙනවා ලංකාවේම ඒ නිර්ණායක හදලා කියවුවට පස්සේ සිල්වර් මෙඩල් එක. පොත් 100ක් කියවපු කෙනෙකුට ගෝල්ඩ් මෙඩල් එක දෙනවා. පොත් 200ක් කියවපු කෙනෙකුට ප්ලැටිනම් මෙඩල් එක දෙනවා. ඒ වගේ අපි කියවීම උනන්දු කරවන්න, කියවීම පුංචි කාලේ ඇති කරන්න අපි මොකද අධ්‍යාපනයේ පන්ති කාමරයේ අධ්‍යාපනයේ විතරක් නෙමෙයි කියවීම තුළින් බොහෝ ගැඹුරක් ඇති. ඒ වගේම ලෝකයේ පිළිබඳ දැනගත්ත පුද්ගලයෙක් බවට පත් කරන්න පුළුවන්. අපි ඒවට පියවර අරගෙන තියෙනවා. ඒක දැන් ක්‍රියාත්මකයි. ඒක හිතන්නේ දෙනවා. ඒ වගේම ක්‍රීඩා පුහුණු කරන 3850ක් මම දැක්ක විවිධ චෝදනා කරනවා. 3850ක් අරගන්න කටයුතු කරලා තියෙනවා. ඒ අරගන්නේ ජාත්‍යන්තර ජාතික මට්ටමේ 1-2-3 සහ දිස්ත්‍රික් මට්ට නැත්නම් පළාත් මට්ටමින් දිස්ත්‍රික් මට්ටමින් 1-2 ගත්තයි විතරයි. වෙන අය අතුලත් කරලා නැහැ. ඔය කියන කතා බොරු. ඒ අය තමයි අතුලත් කරලා සුසුසුකම් අනුව තමයි බඳවගන්නේ. ඒ ගත්තයි විතරයි බඳවගන්නේ. ඒකත් කියන්න ඕනේ. ඒ වගේම ශිෂ්‍ය උපදේශණයට ගුරුවරු 3800ක් මදව ගන්න අපි දැන් මේ දවස්වල කටයුතු කරමින් යනවා. ඉතාම කෙටි කාලයක් තුළ අපි ශිෂ්‍ය උපදේශණයට විශේෂයෙන්ම මනෝවිද්‍යාව සහ මේ මනෝවිද්‍යාවයි ඊට අමතරව ඒ කරපු ගුරුවරු උපාධිධාරීන් අපි බඳව ගන්න කටයුතු කරනවා. ඒගොල්ලන්ට හොඳ පුහුණුවක් දීලා හොඳ උපදේශනයක්. මොකද අද මේ අද දරුවන්ට පීඩා වැඩි අධ්‍යාපනය නිසා. අද අපේ මේ සම්පූර්ණ වෙනස් කිරීමකට ලක් කරමින් යන මොහොතක. නමුත් ඒ ශිෂ්‍ය උපදේශනයට සමාජ විද්‍යාව හා මනෝවිද්‍යාව කරපු උපාධිධාරීන් බඳව ගන්න අපි කටයුතු කරනවා. ඒ වගේම අපිට පුළුවන් වුණා ගරු නියෝජ්‍ය කතානායකතුමනි සුරක්ෂා රක්ෂණය අපිට ඉතිහාසයේ අපි නොමිලේ පොත් දුන්නා වගේ නොමිලේ ඇඳුම් ටික දුන්නා. ඒ ඇඳුම් ටිකේ දූෂණය හොරකම නවත්තා අපි වවුචර් ටික දුන්නා. කවුරු මොනවා කිව්වත් ඒ වවුචර් දීලා අද එදා එක්කෙනෙකුට දෙන්නෙකුට සාක්කුවට වැන්න සල්ලි ටික අපිට පුළුවන් වුණා රජයටත් ඉතුරු කරලා ඊට අමතරව වෙළඳ සල් හිමියන්ටත් ආදායමක් එන විදිහට මේක හදලා ඒ දුන්න බාලගණයේ රෙදි වෙනුවට තෝරා ගැනීමක් කරලා අපිට පුළුවන්කම ලැබුණා හොඳ රෙද්දක් ගන්න පුළුවන් විදිහට කටයුතු කරන්න. ඔබතුමන් දකින්න ඇති රටවටේ ගියාම සමහර කඩේ හිමියෝ 120ක ඩිස්කවුන්ට් මේ සඳහා දීලා තියෙනවා. ඒක අපි නැවැත්තුවා. ඊට අමතරව තමයි මේ සුරක්ෂා රක්ෂණය ගෙනයි. මේ සුරක්ෂා රක්ෂණය මගින් මේ රටේ 145ක් වන පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට රජයේ පාසල්ද නැත්නම් ජාතික පාසල්ද පළාත් පාසල්ද විතරක් නෙමෙයි අපි රජයක් විදිහට අපි පළවෙනි වතාවට කල්පනා කරා මේ රටේ ඉගෙන ගන්න මේ රටේ පදිංචි දෙමාපියන්ගේ දරුවෝ පෞද්ගලික පාසල්වත් ඉන්නවා. ඒ වගේම ජාත්‍යන්තර පාසල්වත් ඉන්නවා. ඒ වගේම පිරිවෙන් වලටත් අපි මේක දුන්නා. මේ හැම පාසලකටම ඉගෙන ගන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අපි 1,02,000ක රක්ෂණ ආවරණයක් ලබා දෙන්න අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා. අද ක්‍රියාත්මකයි. ඒකට මම ස්තුතිවන්ත වෙන්න ඕනේ විශේෂයෙන් කරු අගමැතිතුමා අතිගරු ජනාධිපතිතුමා ඇතුළු අපිට මේ අවස්ථාව දුන්නට ඒක මම ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ නිසා අද රජයේ රෝහලක නතර වුණත් අපේ ශිෂ්‍යෙක් දවසකට රුපියල් 1,000ක් ගෙවනවා. දවස් 30ක් හිටියොත් රුපියල් 30,000ක් ගෙවනවා. බෙහෙත් මිලදී ගන්න රුපියල් 10,000ක් ගෙවනවා. අපි කතා කරලා මම රක්ෂණ සංස්ථාවේ මමත් ලේකම්තුමත් රක්ෂණ සංස්ථාවේ සභාපතිතුම ඇතුළු ඒ කණ්ඩායම ගෙනල්ලා අපි කතා කරලා තව තව ඒවට දාගත්තා. මොකද ඒ වගේ තියෙන තව තව ඒ වට්ටම් අපි අතෑරලා ඒවා දාගෙන අපිට පුළුවන් වුණා දෙමව්පියෙක් නැති වුණොත් ඒ දරුවාට ඊළඟ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට 75,000ක් ගෙවන්න අපි ඒකට ඇතුළත් කරගත්තා. දරුව නැති වුණත් දෙමව්පියන්ට ලක්ෂයක් ගෙවන විදිහට ඒ අපි කටයුතු කරගන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම මේ සඳහා අපිට පුළුවන් වුණා හොඳට ප්‍රායෝගිකව බිමේ හිඳිමින් අපිට ප්‍රායෝගිකව මේවා ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන ආකාරයට අපිට කටයුතු කරන්න පුළුවන්කම ලැබුණා. මේක තමයි අපි ලාපු අද මේ රටේ හැම දරුවෙක්ම අවුරුදු 5-19ක් අතර හැම දරුවෙක්ම දරුවා හැම දෙමව්පියන්ගේ දරුවෙක්ම සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව බිය වී තුනේ. මොකද ඒ වගකීම අපේ රජයත් අධ්‍යාපන අමාත්‍යාංශයත් අපි බාර අරගෙන තියෙනවා කියලා කියන්න ඕනේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම අපි කියන්න ඕනේ වසර 13ක අඛණ්ඩ අධ්‍යාපනය. අපි මේකත් විප්ලවයක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මේවා අපිට සිහිනයක් වෙලා තිබුණා. බලන්න වෙන ලෝකයේ දියුණු රටවල් ඒ දියුණු රටවල් වල කඩේ විභාග අඩු කරගෙන යනකොට අපි කඩේ විභාග දාලා අපේ දරුවන්ව පීඩනයකටපත් කරා, හැලීමකට ලක් කරා. අපි දැන් ඒක ආරම්භ කරලා තියෙනවා දියුණු ක්‍රමවේද, ඉතාම දියුණු ක්‍රමවේද භාවිත කරන්න. ඒක තමයි සාමාන්‍ය පෙළෙන් උසස් පෙළට යද්දී 120,000ක් හැලීමකට ලක් වෙනවා, අසමත් වෙනවා. මේගොල්ලන්ගේ දක්ෂකම නැතුව නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නේ. විද්‍යාව, ගණිතය, කලාව, එහෙම නැත්නම් විද්‍යාව, ගණිත, කලාව, වාණිජ වගේ විෂයන් වලට යන්න බැරි වුණාට තව වෙනත් දක්ෂකම් තියෙනවා දරුවන්ට. ඒ සඳහා අපි වෘත්තීය විෂයන් 26ක් හඳුන්වා දීලා එකක් තෝරගන්න දක්ෂතාවය අනුව තෝරගෙන අවුරුදු දෙකක් යන්න ඒ විෂයෙන් විශේෂඥයෙක් වෙන්න. ඒ වැඩ ලෝකෙට ගැලපෙනවා, ඒ ප්‍රායෝගික ලෝකෙට ගැලපෙනවා, ඒ රැකියාව වෙළඳපොළට ගැලපෙනවා, ඒ ජාත්‍යන්තර රැකියාව වෙළඳපොළටත් ගැලපෙන ආකාරයෙන් තමයි අපි පුහුණු කරන්නේ. ඒකට අපේ අමාත්‍යාංශي ඔක්කොම කණ්ඩායම වැඩ. උදේ ආපුවාම රෑ 9:10යි අපේ නිලධාරීන් යද්දි. ඒක මම කියන්න ඕනේ. ඒ නිසා ඔක්කොම කැපවීම වැඩ කරනවා. ඒ නිසා තමයි අපිට මේවා ක්‍රියාත්මක කරන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. ඒ නිසා අපි මේ වසර 13ක අඛණ්ඩ අධ්‍යාපනයට අවශ්‍ය ගුරුවරු 2100ක් බඳව ගන්න ගැසට් එකක් ගහලා ඉවරයි. පළවෙනි වටේ අපි පුහුණු කරලා ඒ ගුරුවරු දැන්ටමත් වැඩ. මේ නියාමක වැඩසටහන පාසල් 42 මේ වෙනකොට ක්‍රියාත්මකයි. මේකට ක්‍රියාත්මකයි. ඒ ක්‍රියාත්මකභාවය නිසා සමහර අය දැන් අර ප්‍රධාන විෂය ධාරාම් කරන්නෙත් නැතුව මේ වෘත්තීය විෂයන් වලට ඇතුළත් වෙමින් පවතිනවා. ඒ 2019 වෙද්දී හැම සාමාන්‍ය පෙළෙන් උසස් පෙළට යන අසමත් වන හැම ශිෂ්‍යයෙක්ම ශිෂ්‍යාවක්ම අපි මේ වෘත්තීය විෂයන් වලට ගේනවා. ගෙනාපුවම එක්කෙනෙක්වත් මෙතන හැලීමකට ලක් වෙන්නේ නැහැ කියන එකත් කියන්න ඕනේ. ඒ නිසා මේ විෂයන් වල තියෙනවා තොරතුරු තාක්ෂණය තියෙනවා, ක්‍රීඩාව තියෙනවා, ඒ වගේම කලාව තියෙනවා, මෙතන තියෙනවා ඩිසයිනර්ස්ලා බිහි කරන විෂයන් තියෙනවා, අති තාක්ෂණික කෘෂි විද්‍යාව විෂයන් තියෙනවා, මෙතන තියෙනවා සංචාරක ව්‍යාපාරයට ඕන කරන විෂයන් තියෙනවා, ඇලුමිනියම් කර්මාන්තශාලා විෂයන් තියෙනවා, වාණි කර්මාන්තශාලා විෂයන් තියෙනවා. ඒ වගේම මෙතන මේ අද රටේ එක එක ශාස්ත්‍රවල ප්‍රවීණයන් හොඳ කාර්මික දක්ෂ පුද්ගලයන් මානව සම්පත බිහි කරන්න අවශ්‍ය විෂයන් මේ කරන්න පුළුවන්. මේ එක විෂයන් 26න් එකක් තෝරගන්න කිසිම බාධාවක් නැහැ අපිට. ඒක මේ රටේ විප්ලවීය වෙනසක් අධ්‍යාපන ක්‍රමයේ ඇති වෙනවා කියන කියන්න ඕනේ. ඒ වගේම ලැප්ටොප්ස් අපි මං කිව්වා ඉස්සෙල්ලා 150,000ක් අපි දෙනවා කියලා. ඉස්සර මේවා ගත්තේ කොමිස් ගහලා. ඉස්සර මේවට විවිධ ආකාරයෙන් කරේ. හැබැයි අපි කිව්වා නෑ අපිට සල්ලි වලට ගන්න එපා. අපි කුලී පද නම මත අපිට දෙන්න කියලා. අපි ලැප්ටොප්ස් 150,000ක්. ඇයි ලැප්ටොප් එකක් ගත්තේ? හොඳ බ්‍රෑන්ඩඩ් ලැප්ටොප් එකක් ගන්න. අපිට විද්‍යාගාර ඕනෙත් නෑ, නැත්තම් පරිගණක විද්‍යාගාර අවශ්‍ය නෑ. පන්ති කාමරේට හරි ඒ ඔක්කොම ඉලෙක්ට්‍රිසිටි ඔක්කොමත් එක්ක අපි ඒ ක්‍රමවේද හදලා ඉවරලා මේ ක්‍රමෙන් මේකද මේවා ඩිප්‍රිසියේට් වෙනවා. අපි කුලිය ගෙවනවා. එතකොට මේවා කෑලි කැඩුනට ප්‍රශ්නයක් නැහැ. කොම්පැනි පොස්සත් එන්නේ නැහැ. මෙතන ඒ විදුහල්පතිවරයන්ටත් හිසේ රදයක් නැතුව ඒ පුළුවන්කම ලැබෙනවා ඒ පාසල් දරුවන්ට දෙන්න. මේ වසර අවසාන වෙද්දී අපි ඒක අවෝඩ් කරනවා, නැත්නම් ඒ ටෙන්ඩර් එක එන වසරේ ඉඳලා. එතකොට මේ රටේ පාසල් 10,353න් හැම 6න් ඉහළ හැම පාසලකටම මේ ලැප්ටොප්ස් අඩුම ගානේ ලොකු ඒවාට 50ක් හම්බේ. ඒ පාසල් අනුව මේ පරිගණක ලැබෙනවා. මේක විප්ලවයක්. මොකද හැම විෂයක්ම ඉගෙන ගන්න තොරතුරු තාක්ෂණය අවශ්‍යයි. මොකද අනාගතයේ දේශ අවුරුදු 20ක් 30ක් අනාගතයේ දැකලා තමයි අපි මේ වෙනස් කීම් කරන්නේ. ඒක තමයි අපි ටැප්ස් ටික දෙන්නේ. ඒක තමයි මේ තොරතුරු තාක්ෂණ විෂයන් කරන ගුරුවරු බඳවා ගන්න යන්නේ. ඒක තමයි 6න් ඉහළ සියලුම පාසල් වලට මේ ටැප්ස් දෙන්නේ. ඒ නිසා මේ ලැප්ටොප්ස් දෙන්නේ. ඒ නිසා මේකත් මං හිතන්නේ අධ්‍යාපන ශාස්ත්‍රීය විප්ලවයක් කියලා කියන්න ඕනේ. ඒ වගේම ගරු කතානායකතුමනි, මම කියන්න ඕනේ අපි අධ්‍යාපනයේ මීට අමතරව අපි විශාල වැඩ කොටසක් අපි කරලා තියෙනවා. දැන් අපි ප්‍රධාන වශයෙන් කිව්වොත් එහෙම අපි ඔබතුමාලා දන්නවා අපි පාසල් 10000 පසුගිය ළඟම පාසල හොඳම පාසල ඇර්ථි තෝරගත්තේ කවුරු මොනවා කිව්වත්. අපි කිසිම උතුරටද නැගෙනහිරටද දකුණටද වයඹට වෙන් කිරීමක් කරන්නේ නැතුව වැඩිපුර සලකන්නේ නැතුව අපි පළාත් සභාවල ඉන්න කලාප අධ්‍යාපන කාර්යාලවල ඉන්න සහකාර සැලසුම් අධ්‍යක්ෂකවරු ලව්ව තමයි අපි මේ නෝම්ස් අනුව නැත්තම් නිර්ණායක මත ඒවා තෝරා ගන්න ලැබුවේ. කාටවත් උතුරේ අයිට කියන්න බෑ මම හෘද සාක්ෂියට එකඟ වහනවා උතුරේ වෙන්න පුළුවන් දකුණේ වෙන්න පුළුවන් බටහිර වෙන්න පුළුවන් වය වෙන්න පුළුවන් සිංහල වෙන්න පුළුවන් දෙමළ වෙන්න පුළුවන් මුස්ලිම් වෙන්න පුළුවන් කවදාවත් පාසල් වලට මෙච්චර සම්පත් ගලා ගියාද කියලා මම අහන්න කැමතියි. අපි මේ හැම එකම නිර්ණායක මත දුන්නේ. මම තමුන්නාසලට මතක ඇති අපි මේ නිර්ණායක මත හදලා කලාප සැලසුම් අධ්‍යක්ෂකවරු අපි ගෙනල්ලා පුහුණු කරලා මේ හැම කලාපයකම සැලසුම් අධ්‍යක්ෂක සහකාර සැලසුම් අධ්‍යක්ෂක විදේශ පුහුණුවටත් යවලා තමයි අපි ගෙනල්ලා ඉවරලා මේවා මත තෝරගන්න කටයුතු කරනු ලැබුවේ. ඊට අමතරව අපි මේ ඔක්කොම පාසල් තෝරගත්තාම මේ පාර්ලිමේන්තුවට අපේ නිලධාරීන් පළාත් අධ්‍යක්ෂකවරු කලාප අධ්‍යක්ෂකවරු මේ ඔක්කොම අපේ නිලධාරීන් ගෙනල්ලා ඉවර වෙලා හැම මන්ත්‍රීතුමාලටම දැනුම් දුන්නා කරුණාකර ලැබිලා මෙතන වැරද්දක් තියෙනවා නම් හඳුන්වා දෙන්න කියලා. එච්චර ප්‍රජාතන්ත්‍රවාදී වෙලා තමයි අපි කරේ. ඒ හඳුන්වා දීමෙන් පස්සේ තමයි අපි මේවා කැබිනට් පත්‍රිකා දාලේ පාසල් තෝරා ගන්න ලැබුවේ. ඒකත් මම කියන්න ඕන. ඒ නිසා අපි ඒ සඳහා අපි උපරිම දායකත්වයෙන් කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ අවස්ථාවේ අපේ අමාත්‍යාංශයේ තියෙන අනිකුත් ආයතන විශේෂයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තියෙනවා මධ්‍යම සංස්කෘතික අරමුදල තියෙනවා. දැන් මධ්‍යම සංස්කෘතික අරමුදල ගත්තොත් එහෙම මේ වගේ තියෙන ආදායම් අපි වැඩි කරන්න කටයුතු කරලා තියෙනවා. අධ්‍යක්ෂ ජනරාල්තුමා ඇතුළු කණ්ඩායම මේ මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් අපි දැන් ආදායම් විතරක් නෙමේ විදේශීය සංචාරකයන් ගන්න ටිකට් පත වෙන වෙන තැන්වලටත් දාලා අපි ආදායම් වැඩි කරලා තියෙනවා. ඒ නිසාම අපිට වැඩියෙන් වැඩ කරන්න පුළුවන් වෙලා තියෙනවා. දැන් මේ එන මාසේ 4 වෙනිදා ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහතුමාගේ ප්‍රධානත්වයෙන් අපි පන්සල් 10 සඳහා ලක්ෂ 5ක අපි ප්‍රතිපාදන දෙනවා. දුප්පත් පන්සල් නැත්තම් කාගේවත් අවධානය යොමු නොවෙච්ච පන්සල් සඳහා අපි පන්සල් 10000කට අපි ප්‍රතිපාදන දෙනවා. ඇයි මේකේ අපි ආදායම් වැඩි කරපු නිසා. මේකේ තිබුණ පසුගිය කාලේ පළවෙනි පියවර වශයෙන් අපි බලාපොරොත්තු වෙන පන්සල් විතරක් නෙමෙයි අපි වෙනත් ආගම් වල වෙනත් කතෝලික හින්දු ඒ වගේම මුස්ලිම් මේ ඔක්කොටමත් අපි ලබා දෙනවා. ඒකත් දැන් තෝරගෙන තෝරලා තියෙන කොටස. ඒ නිසා හැමෝටම මේක අපි ලබා දෙනවා.
පිරිවෙන් වලටත් දෙනවද මෙතුම? පිරිවෙන්
පිරිවෙන් ටික මම ඒකනත් කියන්න පිරිවෙන් ටික කිව්වෙ නැද්ද මම කියන්න පිරිවෙන් ගැන පිරිවෙන් සෑහෙන ප්‍රමාණයක් ගන්න නියෝජක තායතුම හදලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් අපි ඔය කවුරු මොනවා කිව්වා දේශපාලන පත්තිම් කිව්වට මේ මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් ඉස්සර කොහොමද කරේ මෑන් පවර් දාලා ඒවට ඒ රුපියල් 1600 ගාණක් අරමුදලෙන් ඒකට සල්ලි දාලා ඊට පස්සේ ඒකෙන් භාගය ඉදුන්නේ සේවකයන්ට ඉතුරු භාගය දාගත්තා සාක්කුවට. අපි මොකද්ද කරේ ඒ ඔක්කොම විසුරුව හැරලා අපි සේවකව බඳගෙන ඒ සේවකයන්ට තවත් පවුලක් නඩත්තු වෙන නිසා සේවකයන්ට අපි දුන්නා. එතන 1700 ගාණෙන් අපි බඳව ගත්තා නෙමෙයි හිටියේ. එතන මං හිතන්නේ 300ක් 400ක් ඇති අලුතෙන් ගත්ත අය. ඉතුරු ඔක්කොම ගියා ආණ්ඩුවෙන් ගත්ත අය. අපි එළියට දැම්මේ නැහැ. එළියට දාන්න නැතුව ඒ ඔක්කොම ස්ථිර කරලා දැම්මා. සංරක්ෂණය පටන් ගන්න තියෙනවා. විශාල ප්‍රමාණයක සංරක්ෂණය ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම දැන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇත්ත වශයෙන්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂකවරයෙක් හොඳ මහාචාර්ය මණ්ඩල මැතිතුමා පත් වුණා. ප්‍රශාන්ත මැතිතුමත් එක්ක මහාචාර්ය ප්‍රශාන්ත මැතිතුමත් එක්ක සහයෝගය වැඩ කරන්නේ. පහුගිය කාලේ හැමදාම පුරාවිද්‍යාල ප්‍රශ්න උතුරු නැගෙනහිර ප්‍රශ්න දැන් අපි වේගෙන් ඒ ප්‍රශ්න විසඳමින් යනවා. දැන් උදාහරණයක් විදිහට මේ රටේ පුරාවිද්‍යාත්මක ස්ථාන 1,203ක් තියෙනවා. අපිට මේවා සංරක්ෂණය කරන්න බෑ. මේ පන්සල් වල තියෙන දේවල් අපිට ආරක්ෂා කරන්න අමාරු. ඒවට සේවකයෝ නැහැ. අපි ඒවත් අවසන් කරලා අපි ඒවත් විධිමත් භාවයට පත් කරා. දැන් අපි පලා හැම පළාතටම පුරාවිද්‍යාඥයෙක් ඒ වගේම වාස්තු විද්‍යාඥයෙක් පරිසරවේදීන් ඒ වගේම විද්වතුන් ඇතුළු කමිටු දාන්න අපි තීරණය කරලා පත්තරෙත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඇඩ්වර්ටයිස් කරා. කරුණා කරලා පුරාවිද්‍යා ස්ථානාත්මක වටිනාකම් ස්ථාන තියෙනවා නම් ඒවා හඳුන්වලා අපිට දෙන්න. ඒ අනුව පළාත් කමිටු වලින් ප්‍රමුඛතාවය හඳුර ගන්නවා. මොකද අපිට 1,203ක් එකපාර එක එක විදිහට සංරක්ෂණය කරන්න කියොත් ප්‍රශ්න එනවා. ඒ නිසා කමිටු දාලා ඒ පළාතෙන් එන කමිටුවෙන් ජාතික කමිටුවක් දාලා තියෙනවා. ඒ ජාතික කමිටුවෙන් තමයි විශේෂයෙන්ම ප්‍රමුඛතාවය හඳුනන සංරක්ෂණය කරන්නේ. දැන් අපි මේ සංරක්ෂණ කටයුතු ආරම්භ කරලා තියෙනවා කියලා කියන්න ඕනේ. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි ලේඛන ආරක්ෂක දෙපාර්තමේන්තුව දැන් අපි ඒකේ මම ගියා ඒකේ පහුගිය කාලේ ආපුහම ඒකේ උඩට ගියා ගිහිලා බලපුවම ප්‍රශ්න ගොඩක් තිබ්බා විනාශ වෙලා යනවා විතාම වටිනා ලේඛන විනාශ වෙලා යනවා අපි දැන් වැඩපිළිවෙලක් දාලා තියෙනවා මේවා ඩිජිටලයිස් කරලා ඉවරලා මේවා ආරක්ෂා කරලා අනාගත පරපුරටත් මේවා දායාද කරන්න ඒකට අපි විශාල මුදලක් දාලා තියෙනවා ඒකත් දැන් ක්‍රියාත්මකයි ඒ වගේම විභාග දෙපාර්තමේන්තුවේ අපි ප්‍රතිහුවගත කරන්න ආරම්භ කරලා තියෙනවා විභාග දෙපාර්තමේන්තුවේ තිබ්බ ප්‍රශ්න අපි දන්නවා මම විපක්ෂයේ දශකයකට වැඩි කාලයක් මේවා දැක්ක අපි මේවට කතා කරා නමුත් තීන්දුව తీරන ගත්තේ නැහැ හැබැයි අපි පැහැදිලිව ඒකට දැන් අවශ්‍ය පියවර අරන් තියෙනවා විමර්ශන දැම්මා ඒ අවශ්‍ය තීන්දුව తీරන ගත්තා ඒ අනුව අපි මේ වෙනකොට අපි ඒ ප්‍රතිහුවගත කිරීම අපි කටයුතු කළා ඒ වගේම මම කියන්න ඕනේ අපි ඒ සම්බන්ධයෙන් අපි හරි ක්‍රමවේදය අනුගමනය කරලා තියෙනවා මම ගොඩක් දේවල් කියන්න යන්නේ නැහැ මොකද මේ රටේ ජනතාව විභාගයන් තියෙන විශ්වාසය තහවුරු වෙන්න ඕනේ ඒ විශ්වාසය තහවුරු වෙන විදිහට අපි නව කොමසාරිස් ජෙනරාල්වරයෙක් ලව්වා අපි මේ වැඩ කටයුතු කරනවා ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම ඒ වගේම කියන්න ඕනේ අපි අධ්‍යාපනයේ යම් යම් තීන්දුව తీරන ගණකොට ගොඩක් අයට රිදෙනවා මේව අපි හරියට ක්‍රියාත්මක කරනකොට ගොඩක් අයට අමාරුයි. ඒක තමයි ඔය ගොඩක් සමහර බංකොලොත් වැඩි තුනම ජීවිතේ කරපු කරන සමහර අය විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුවේ ඉන්න මේ හිරේ සිටිය යුතු අය අද ඇවිල්ලා විවිධ ආකාරයෙන් පහර දෙන්නේ. ඒ නිසා මම කියනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි ආදර්ශමත්ව මේ අමාත්‍යාංශي අපි ඔක්කොම එකතු වෙලා වැඩ කරලා තියෙනවා. සත පහක් හොරකම් කරන්නේ නැතුව කොමිස් ගහන්නේ නැතුව තමුන් මං අභියෝග කරනවා අපි සත් පරමාර්ථයෙන් අපි වැඩ කරලා තියෙනවා. ඒ වගේම අපි තීන්දු තීරණයක් ගත්තනම් ගත්තේ නියෝජ්‍ය කතානායකතුමනි හොඳට බලලා හොඳට තහවුරු කරගෙන පෞද්ගලික මත හිඳගෙන තීන්දු තීරණ අරන්නේ. මෙතන අද දීලා තියෙන ඉහළට ඔසවා තියෙන අය ගත්තොත් එහෙම අපේ දේශපාලන කඳවුරවල ඉන්න අය නෙමෙයි අපි අරන් තියෙන්නේ. අපි විශ්වාස කරා නම් ඔහුට තමයි මේක කරන්න පුළුවන් කියලා, ඔහුට තමයි මේක නායකත්වය දෙන්න පුළුවන් කියලා නම් හිතුව විශ්වාස කරා නම් මේ අපි ඒගොල්ලන්ව උඩින් තියලා ඇති. හොඳට පැහැදිලිව මම මේ අස්තය කියන්න ඕනේ. සමහර අය අද කිදු කිඹුල් කඳුළු හෙළන විශේෂයෙන්ම කියන්න ඕනේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ඔය උපදෙස් ටික දුන්නා නම් එතුමා අද බලයේ ඉන්නවා. එතුමාලව නැති කරත් ඔය වටේ හිටපු මේ ගන්ධබ්බෙයින් කියලා කියන්න ඕනේ මේ අවස්ථාවේ. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි ජනතාව බලාපොරොත්තුනේ මොකද්ද? මම මේ ආණ්ඩුවේ මහින්ද රාජපක්ෂ මැතිතුමා කුරුණෑගලට ඇවිල්ලා ඡන්දෙ ඉල්ලද්දී නායකත්වය දීලා ආණ්ඩුවේ මනාපවලින් දෙවණියට අගමැතිතුමාගාට දෙවණියට මනාපගත්තු පුද්ගලයා. මට ලක්ෂ 3කට කිට්ට වෙන මනාප හම්බුණා. අපි ජනතාව විශ්වාසය තිබ්බනම් අපි ඒක පළුදු කරන්න කටයුතු කරේ නැහැ. අපි හැම විටම උත්සාහ කරේ අපි හරි දේ කරන්න. ඒ නිසා තමයි අපි මේ සම්බන්ධයෙන් අපේ කණ්ඩායම එකතු වෙලා අපි වැඩ කරේ. සමහර දේවල් වලට මම නිහඬ වෙලා ඉඳලා තියෙනවා. මොකද උත්තර දීලා වැඩක් නැහැ. උත්තර දෙන්න ඕනේ නැහැ. සමහර දේවල් අපිට කරන්න බෑ. අපි බැරි ඒවා කරන්න බැරි වුණාම සමහර අය තරහ වෙයි. අපිට ඒක කරන්න දෙයක් නැහැ. අපි බලන්න අධ්‍යාපන පද්ධතිය ගත්ත ක්‍රියාමාර්ග. අපි සල්ලි එකතු කරන ඒවා නැවැත්තුවා. නවත්තන්න උත්සාහ කරා. විනය විරෝධී අයව කවුරුත් ආරක්ෂා කරේ නැහැ. මොන දෙයකටවත් අපි ඒගොල්ලන්ට අනිත් අයට ආදර්ශයක් දුන්නා. මේකේ විනය හදන්න අපි කටයුතු කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි පාසල්වල සමහර ප්‍රධාන පාසල්වල කොළඹ ගත්තොත් එහෙම පඳුරු පාක් උඩන් දෙනවා රත්තරන් මේ ගුලි පිටින් දෙන්නේ. මේ පාසල් ළමයි එකතු කරනවා. ඒ වෙනුවට විරුද්ධව කටයුතු කරා. පාසල් 10253ම හොඳ මාස්ටර් ප්ලෑන් එකක් අනුව අපි ගොඩනැගිලි ඉදි කරන්න ඕනේ කියන තැන්වල හිටියා. ඒ වගේම අපිට පුළුවන් වුණා විශේෂයෙන්ම මේ පාසල්වල ළමුන් ප්‍රමාණය ප්‍රමේය ගන්න ප්‍රමාණය අඩු කරන්න. අද වෙනකන් පළවෙනි වසරට, පස්වෙනි වසරට, හයවෙනි වසරට අපි එකම ළමයෙක් හෝ දාලා නැහැ වෙන චක්‍රලයකින් පිට. මට ඒක කෙලින් කියන්න පුළුවන්. මම විතරයි අමාත්‍යාංශයේ, මමත් රාජ්‍ය අමාත්‍යතුමත් විතර ලේකම්තුමත් විතරයි අලුතෙන් ගිය අමාත්‍යාංශයට. අනිත් ඔක්කොම ඉන්නේ කාලයක් තිස්සේ වැඩ කරපු අය. ඕන කෙනෙක්ගෙන් අහලා බලන්න. ඒ නිසා ඔය වැරදි තොරතුරු දෙනකොට සමහර අයට හිත රිදෙනවා ඇති. ඒ වගේම සමහර අය එක එක මඩත් ගහනවා මන් දන්නේ. ඒ මොකද? මන් දන්නව ඔබ කවුද දෙන්නේ කියලා. සමහර අය ළමයි ළමුන් ඇතුළත් ගැනීමේදී යටින් සල්ලි ගත්තාම සමහර අය පාසලෙන් යන්න වෙයි කියලා බය වුණාම ඒගොල්ලෝ දීලිවරලා වෙන ක්‍රමයකින් ගහලිවරලා ඒව නවත් ගන්න හදනවා. අපි හොඳට ආදර්ශමත්ව හැසිරලා තියෙනවා. ඒ වගේම
විනාඩි දෙකකින් නවත්තන්න
නෑ. නෑ ඔබතුමා තව විනාඩි
අපිට විනාඩි දෙකක් මාරක් විතර ඕනේ මේකේ කමිටිස්
පොඩ්ඩක් දෙන්න කර විනාඩි පහක්වත් දෙන්න. ඉතින් ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි පැහැදිලිව කියනවා අද හරියට තර්කයක් කරගන්න බැරුව, හරියට විවේචනයක් කරගන්න බැරුව වෙන වෙන තැන් වලට මේ විවාදය මේ ගෙනියන්න උත්සාහ කරා. මොකද බංකොලොත් වෙලා තියෙන්නේ බංකොලොත් වෙලා තියෙන. තමන්ගේ චරිතය හදාගන්න බැරුව, තමන්ගේ ජීවිතය හදාගන්න බැරුව ඒගොල්ලෝ දැන් කතා කරන්නේ අනිත් අයගේ ප්‍රශ්න ගැන. ඒ නිසා මම කියනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අධ්‍යාපන අමාත්‍යාංශයේ විදිහට අපි රජයක් විදිහට අපිට දැනෙන විදිහට හැම තැනම ගිහිල්ලා බලන්න අපි කටයුතු කරලා තියෙනවා. අපි ඒ වගේම මේ සමස්ත වැඩපිළිවෙල 2020 වෙනකන් ක්‍රියාත්මක වෙනවා. අපි බල අපි මේ වෙනකොට ජාතික අධ්‍යාපන ආයතනයෙන් මේ විෂය මාලා වෙනස් කරන්න, විශේෂයෙන් විෂය බර දරුවන්ට අඩු කරන්න, නව තාක්ෂණික විෂයන් හඳුන්වා දෙන්න, තව අවුරුදු 15ක් 20ක් අනාගතය දැකලා ඒ වෙනස් වීම ටික කරන්න අපි මේ වෙනකොට කටයුතු කරමින් යනවා. ඒ නිසා අපේ ආයතනවල තියෙන හැම ආයතනයක්ම අපි විධිමත් කරන්න උත්සාහ කරලා තියෙනවා. ඒ නිසා මම ස්තුතිවන්ත වෙනවා අද මේ විවාදයට සහභාගී වුණ හැම දෙනාටම. ඒ ගැන සත් පරමාර්ථයෙන් කිව්ව අයට මගේ කෘතඥතාවය පළ කරනවා. අසත් පරමාර්ථයෙන් කියපු අයටත් අපි ඒකේ ප්‍රශ්නයක් නැහැ. මොකද ඒගොල්ලන්ගේ දැනීම අනුව, ඒගොල්ලන්ගේ හැදියාව අනුව, ඒගොල්ලන්ගේ කාලයක් තිස්සේ ජීවිතේ ගත කරපු ආකාරය අනුව තමයි ඒගොල්ලෝ මේවට උත්තර දෙන්නේ. ආ ඒගොල්ලෝ වෙන වෙන විදිහට මේවා කරන්නේ. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. මොකද ඕනතරම් අපි ගමනක් යනකොට දෙපැත්තේ බල්ලෝ ඉන්නවා බුරන්න. හැබැයි අපේ ගමන අපි යනවා. ඒ නිසා ඒ බව කියමින් ඔබතුමාට විශේෂයෙන් මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ ගරු ආණ්ඩු පක්ෂ විපක්ෂයේ මන්ත්‍රීතුමාලට, විශේෂයෙන් මගේ නිලධාරීන්ට එතුමාලාගේ කැපවීම නොවන්න, මගේ හැම ආයතනකම ඒ නිලධාරීන්ගේ ප්‍රධානීන්ගේ කැපවීම නොවන්න අපිට මේ ඉලක්ක කරා යන්න බෑ. ඒ වගේම මම කියනවා අපි රැකියා දෙනවා තමයි. ගිය ආණ්ඩුව රැකියා දුන්නේ නැහැ කියලා 2001-2004 ආණ්ඩුව ගොඩක් අය තප්පිලුවා. අපි රැකියා දුන්නේ නැහැ කියලා ආර්ථිකය හදන්න ඕන නිසා අපි රැකියා දෙන්නේ. ඒව අපි විධිමත් ක්‍රමවේදයක් අනුව දෙන්නේ. ඒක පැහැදිලිව කියන්න ඕනේ. අපි කිසි දවසක අත තියලා නැහැ මේ රටේ බලපෑමක් කරන්න පුළුවන් ගුරු වෘත්තිය, විදුහල්පති වෘත්තිය, SLES වෘත්තිය, ගුරු අධ්‍යාපඥ වෘත්තිය, ඒ වගේ මේ එකකටවත් අපි පහුගිය කාලවල වගේ අත තියලා නැහැ. ඒක මම පැහැදිලිව කියන්න ඕනේ. බැංකු වලට දැම්මේ නැහැ. එක එක්කෙනාගේ මේ එක එක අයගේ ලියුම් වලට බැංකු වලට දැම්මේ නැහැ. විශ්වවිද්‍යාල ලියුම් වලට විශ්වවිද්‍යාලට දැම්මේ නැහැ. ඒ නිසා විද්‍යාපීඨයකටවත් අපි දැම්මේ නැහැ. ඒක අපි තහවුරුව කියන්න ඕනේ. ඒ නිසා ගරු කතා නියෝජ්‍ය කතානායකතුමනි, අපි ආඩම්බර වෙනවා මේ අවුරුද්ද තුල රජයක් විදිහට අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමාගේ මේ විශේෂයෙන් එතුමා මතක් කරන්න ඕනේ. ඒ වගේම අපේ කැබිනට් මණ්ඩලයේ විදිහට මම ආඩම්බර වෙනවා අපි මේ ආපු ගමන පිළිබඳව ඒ ගැන මම සතුටටපත් වෙනවා කියමින් අද මේ හැමෝටම ස්තුතිය කරමින් වන්නව තින බොහොම
ස්තුතියි. කාරක සභා අවස්ථාවේ ශීර්ෂාංක 126 අධ්‍යාපන අමාත්‍යාංශයේ සභාවකද අධ්‍යාපන අමාත්‍යාංශයේ ශීර්ෂාංක 207 සභාවකද 209 ශිෂංක 212 ශිෂංක 213 ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ශිෂංක 136 සභාව එකඟද 219 සභාව එකඟද අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ශිෂංක 163 සභාව එකඟද ශිෂංක 206 සභාව එකඟද 208 සභාව එකඟද 226 සභාව එකඟද ශිෂංක 227 සභාව එකඟද පාර්ලිමේන්තුව යළි රැස්වේ. ශීර්ෂාංක 126 207 209 212 213 136 219 163 206 208 226 සහ 227 කාරක සභාවේදී සලකා බලා සංශෝධන රහිතව සම්මත වූ බව මෙම සභාව දන්වනු කැමැත්තේ. න්‍යාය පත්‍රය අංක 2 සභාව එකඟද?
ආයි.
කල්තැබීම
නියෝජ්‍ය කතානායකතුමනි, සභාව හෙට පෙරවරු 9:30 දක්වා කල්තැබී සිටේ යෝජනා
කරනවා. කල්තැබීමේ යෝජනාව ගරු නිහාල් ගලප්පති මහත්මයා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ශ්‍රී ලාංකික ජල තීරයේ උතුරු මුහුදේ අත්නොමතික ලෙස වසර ගණනාවක් පුරා බලහත්කාර සිදු කරමින් පවතින
ඉන්දියානු දීවරාක්‍රමණයේ උතුරු ආක්‍රමණ දීවර උතුරේ දීවරින් මුදවා ගැනීම පිණිස 2017 ජූලි 6 වෙනිදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ගෙන ලද මුහුදුපතුලේ ඇදගෙන යන ලබන බොටම් ට්‍රෝලින් ක්‍රමය තහනම් කිරීමේ පනත මගින් අපේක්ෂිත අරමුණු මේ දක්වාම සිදු වීම මෙත බැවින් උක්ත ජල තීරයේ ඉන්දියානු ට්‍රෝල් යාත්‍රා මගින් කෙරෙන දීවර කර්මාන්තයේ නිශ්චිත අතර කිරීම පිණිස 79 අංක 59 දරන විදේශ දීවර යාත්‍රා බෝට්ටු විධිමත් කිරීමේ පනත සංශෝධනය කර උතුරේ දීවර ප්‍රජාවත් සමස්ත දීවර කර්මාන්තයත් ආරක්ෂා කිරීමට කඩමින් පියවර ගත යුතු බවට මෙම පාර්ලිමේන්තුව යෝජනා කරමි.
දැයි මේ අවස්ථාවේ ඔබතුමා කතාව
ගරුකතානිසකරු
මුහුජුරාව මහත්මයා
හරි
ඉංග්‍රීසි නගන්න.
සභාපතිතුමනි, ඉතිහාසය තුල අනුරාධපුර යුගය, පොළොන්නරුව යුගය, ඒ වගේම දඹදෙණි යුගය මේ යුගවල අපේ රටට වරින් වර පැමිණි පාණ්ඩ්‍ය, කේරළ, චෝල, ඒ වගේම ජාවක කාලිංග ඉන්දියානු ආක්‍රමණත් ජාවක ආක්‍රමණත් සිදු වුණා. ඒ වගේම ඒවට මූණ දෙමින් අපේ මුතුන් මිත්තන් අපේ රටේ ජීවිත පරිත්‍යාග කරමින් අපේ මව්බිමේ නිදහසත් ආරක්ෂා කරගත්තා. ඒ වගේම ඇමතුමනි 18 වන සියවසේ සියවසේ අවුරුදු 450ක් පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසින් බටහිර අධිරාජ්‍යවාදීන් අපේ රට අල්ලගෙන යටත් විද්‍යාවක් වශයෙන් පාලනය කරා. ඒ වකවානුව තුළ අපේ මුතුන් මිත්තන් සිය ජීවිත පරිත්‍යාග කරමින්, දේපළ පරිත්‍යාග කරමින් 1818-48 විමුක්ති අරගල කරලා අපේ මව්බිමේ ඒ තුළින් නිදහස් කරගත්තා. ඒ වගේම කියන්න ඕන අපේ අසල සරකු ඉන්දියාව, ඉන්දියානු උපමහාද්වීපය එම රට හෝ එහි මුහුණු සීමාව කිසිම රටකට ආක්‍රමණය කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඔවුන් එම ආක්‍රමණ බලහත්කාරකම් වලට මුහුණ දීලා සිය රටේ ස්වෛරීභාවය උල්ලංඝනය කරගන්න, අහෝසි කරගන්න මැදිහත් වෙන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ගේ භෞමික අඛණ්ඩතාවයත් සිය ආර්ථික ආධිපත්‍යයත් ආරක්ෂා කරගන්නවා. එහෙමනම් එසේම අපිත් ඒ ආකාරයෙන්ම කළ යුතුයි කියන අවධාරණය මම මේ මොහොතේ කරනවා. ඒ වගේම අපේ රට දිවිනක් වුණත් වර්ග කිලෝමීටර් 65,610ක්, නමුත් ඉන්දියාව උපමහාද්වීපයක්. නමුත් ඇමතුමනි, අපේ රට වගේ 60 ගුණයක් ලොකු ඉන්දියාව, නමුත් 60 ගුණයක් ලොකු වුණත් ඉන්දියාවට අපේ රටේ තරම් විශාල මූතීරයක් නැහැ. අපේ රටේ තියෙනවා අපේ රට වගේ 8 ගුණයක මහා දෙවන්ත මූතීරයක්. අනේ ඒක නිසා තමයි මෙන්න මේකේ තියෙන සම්පත් කොල්ල කන්න, මේකේ තියෙන සම්පත් සූර කර ගන්න කියලා හලන්නේ මේ ඉන්දියානු උපමහාද්වීපයේ ඉන්න ඒ ආක්‍රමණික මේ හමුදාවන්. ඒ නිසා මම ඔබතුමාට ඉල්ලීමක් කරනවා, අපේ මුහුණු සීමාවට මේ විදියට බලහත්කාරයෙන් ඇවිල්ලා වුන් කටයුතු කරනෝ නම් අපි අපේ පැත්තෙන් ක්‍රියාමාර්ග ගන්න ඕන. අපි යටත් වෙන්නත් ඕනේ, යටත් වියුතුත් නැහැ. ඒ නිසා වුන්ට ඉස නැවියුතුත් නැහැ. නමුත් මෙතෙක් කල බලපත් වෙච්ච අපේ පාලකයෝ තමන්ගේ දේශපාලන බලය ආධිපත්‍ය තහවුරු කරගන්න හැමදාමත් ඉන්දියාවට යට වුණා, ඉන්දියාවට වරදාන කප්පම් සන්තෝෂම් ලබා දුන්නා. ඒ වගේම ඔබතුමාට කියන්න ඕන, අපේ රටේ උතුරු මුහුදේ අතීත සිටම අද දක්වාම සිදුවන මේ දීවර සම්පත් බලහත්කාර නෙලා ගැනීමේ ඉන්දියානු ආක්‍රමණය ගැන අපි දින සති මාස ඒ වගේම අවුරුදු ගණන් කතා බහ කරා, වසර ගණන් කතා බහ කරා. ඒ නිසා අපට ඒක හොඳටම ඇති. ඒ නිසා අපි ඔබතුමාට කියනවා, මෙන්න මේ කතා කරන්නේ අපි අවසාන වතාවට, මින් පසුදී අපි කතා කළ යුතු නැහැ කියලා. ඒ නිසා මෙන්න මේ නිසා වසරක් පාසා මේ ඉන්දියානු ආක්‍රමණයෙන් උතුරේ සිදුවන ඒ දීවර සම්පත් වලින් අපට අහිමන ආදායම රුපියල් කෝටි 5000යි. මෙන්න මේ ප්‍රමාණය 2015-16 අපේ රට මත්ස්‍ය සහ මස් නිෂ්පාදන ආසිත ඒ නිෂ්පාදන ආනයන කරගත් බදු මුදල වෙච්ච රුපියල් කෝටි 434ට වඩා වැඩි කියන එක මම ඔබතුමාගේ අවධානයට යොමු කරනවා. ඒ වගේම අනිත් පැත්තෙන් 2015-2016 වසරවල අපි මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කරලා තියෙනවා. එහි වටිනාකම රුපියල් කෝටි 5057යි වසර දෙකටම. නමුත් ඊට වඩා වැඩි ආදායමක් වැඩි ආදායමක් අපට අහිමි වෙනවා මේ ඉන්දියානු ආක්‍රමණය නිසා. ඒ නිසාම ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා 2017 ජූලි 6 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර 1996 අංක 2 දරන දීවර සජල් සම්පත් පනතේ මෙන්න මේ සංශෝධනයෙන් උතුරු මුහුදේ කියන්නේ පළමුව දේශීය ජල තීරයේ කියන්නේ උතුරු මුහුදේ දීවරයක් ගන්න ලබන ඇදගෙන ලබන දැල් භාවිතය තහනම් කරමින් ඔව් මසුඩ් ඇල්ලීම අපි නතර කිරීමට අපේක්ෂා කරා. නමුත් ඔබ අපේක්ෂා කරේ ඒ මොහොතේදී දේශීය වශයෙන් ඒ කටයුත්ත කරලා ඒ තුලින් ඉන්දියානු ඒ ආක්‍රමණික දීවරයගේ වැඩ කටයුත්ත නතර වෙයි කියලා. නමුත් අමතුමනි ඔබතුමා දන්නවා ඒ කටයුත්ත නතර වුණේ නැහැ. ඔවුන් ඒ කටයුත්ත යම් ආකාරකින් ඊට වඩා වේගෙන් කරගෙන යනවා. නමුත් ඔබතුමා ක්‍රියාමාර්ග ගත්තේ නැහැ කියලා මම මොනම ආකාරයකවත් කියන්නේ නැහැ. ඒ නිසා අපි එදා කිව්වා කැලේ මාරුණාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ. මේගොල්ලන් මේ කටයුත්ත අනිවාර්යයෙන්ම කරගෙන යනවා කියලා. ඒ නිසා මම ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා කල් බල බල ඉන්න එපා. ඇද ඇද පැද පැද ඉන්න එපා. මෙන්න මේක බාලගිරි දෝෂයක් බවට පත් කරගන්න නැතුව ඉතාමත්ම ඉක්මනින් මේකට 1948 අංක විස්තරන ආගමන විගමන පනත පැත්තකට දාන්න විසිකල් දාන්න ගල්පැන ගිහුප් එකක්. ඒකෙන් කරන්න පුළුවන් දෙයක් නැහැ. ඒ නිසා 1979 අංක 59 දරන විදේශීය දීවර බෝට්ටු යාත්‍රා විධිමත් කිරීමේ පනත සංශෝධනය කරලා කඩිනමින් වහා වහා ක්‍රියාත්මක වෙලා මේ සම්බන්ධයෙන් පළදාය ක්‍රියාමාර්ග ගන්නේ කියන ඒ කාරණේ මම ඔබතුමාගේ අවධානයට යොමු කරනවා. ඒ වගේම ඔබතුමා මේ වන තෙක් 2016 නොවැම්බර් 3 වෙනිදා විදේශ මැතිතුමා මංගල සමරවීර මහත්මයා ඔබතුමා සුන්දර මන්ත්‍රීතුමා ලේකම්තුමිය අධ්‍යක්ෂ ජෙනරාල්තුමා දිල්ලියට ගිහිල්ලා ඒ වගේම ශ්‍රී ලංකා නේවි එක කෝස්ට් ගාඩ් එක ඒ වගේම මේ ඉන්දියානු ආණ්ඩුවේ සුෂ්මා ස්වරාජ් විදේශ අමාත්‍යතුමිය රාධා මෝහන් සිංහ කුසලර්ම සත්ත්ව සුභසාධන දීවර අමාත්‍යතුමා කොණ්ඩාදා ක්‍රිෂ්ණන් ලෝකසභාවේ മന്ത്രി කන්‍යාකුමාරි වලින් ආපු ඒ වගේම චෙන්නා ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් මෙන්න මෙයත් එක්ක සාකච්ඡා කරා. ඒ සම්බන්ධව මට ගැටලුවක් නැහැ. නමුත් ඒ සාකච්ඡා වලින් හෙළදරව් වෙච්ච දේවල් පිළිබඳව ගැටලුවක් යම් ප්‍රමාණයකට තියෙනවා. ඒ වගේම දෙවෙනි සාකච්ඡා විදියට ඒ කියන්නේ ප්‍රගතිය පිළිබඳව 2017 ජනමාරි වල තාස් සමුද හොදලේට රාධා මෝහන් සිංහ අමාත්‍යවරයාත් නිලධාරීත් ඇවිල්ලා ඔබතුමාත් ඒ වගේ උතුරු පළාත දීවර ඇමති ඩෙනිස්රන් මහත්මයාත් සුන්දර මහත්මයාත් ඒ වගේ ලේකම් අධ්‍යක්ෂ ජෙනරාල් කෝස්ට් ගාඩ් ඒ නේවි එකේ අයත් එකතු වෙලා කතා බහ කරා. ඊළඟට තුන්වෙනි සාකච්ඡාව 2017 10 13 දිල්ලියේදී නිලධාරීන්ගේ සාකච්ඡාව පළවෙනි වතාවට ඇති වුණා. ලේකම්තුමා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා නීති දෙපාර්තමේන්තුවේ විකුම් මාබ්‍රූ කියන මහත්තයා නේවි කෝස්ට් ගාඩ් නියෝජ්‍ය මහකොමසාරිස් කොමසාරිස් ඉන්දියානු නිලධාරීන් එකතු වෙලා සාකච්ඡා කරා. සාකච්ඡා කරලා යම් යම් තීරණ වලට අවිල තියෙනවා. ඒ වගේම 2017 10 14 ඒ දිල්ලි සාකච්ඡාවට ඔබතුමාත් සුන්දර මහත්මයාත් ලේකම් අධ්‍යක්ෂ ජෙනරාල් නේවි කෝස්ට් ගාඩ් අපේ නිලධාරීන් ඒ වගේම අතිරේක ලේකම්තුමා නියෝජ්‍ය කොමසාරිස්තුමා කොමසාරිස්තුමා මෙන්න මේ අය පැමිණුණා. ඉන්දියාවෙනුත් නිලධාරීන් පැමිණුණා. ඒ සියලු දෙනා පැමිණිලා මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත්තා. ඉන්දියාවෙන් පැත්තෙන් ඉන්දියාව කියලා තියෙනවා ඔය පුම්බුහාර් මුක්කපුර් යූරවල දීවරයින් දීවර වරයන් දෙයක් හදලා ඉන්දියානු රුපියල් කෝටි 500ක් විදන් කරලා මේ සම්බන්ධයෙන් අපේ මුල් සීමාව ආක්‍රමණය කිරීමට යම් බලපෑමක් නොවන විදියට කටයුතු කරනවායි කියලා. ඒ වගේම ඔබතුමා පැත්තේ ඔබතුමාට ක්‍රියාමාර්ගයක් අරන් තියෙනවා. මෙන්න මේ සම්බන්ධයෙන් මේ පනත මේ කාරණේ තේරුම් අරගෙන මේක භාවිතා නගලා මේ දීවර ආක්‍රමණය නතර කරන්න පුළුවන් එකම දේ තමයි මෙන්න මේ පනත බලාත්මක කරලා සංශෝධනය කරලා ක්‍රියාමාර්ග ගත්තින් පමණයි මා විශ්වාස කරනවා යම් තා දුරකට හරි මේක නවතින්නේ. අන්නේ කටයුත්ත වහ වහ ක්‍රියාත්මක වෙලා බාලගිරි දෝෂයක් බවට පත් කරන්න නැතුව ක්‍රියාත්මක කරන්නේ කියන කාරණික ඉල්ලීම කරමින් මම නතර වෙනවා. ඉසුදී
බොහොම ස්තුතියි.